අවකාශයේ පාසල
මේ අපේ ඉස්කෝලේ
ගමින් නගරේ දූපුතුන්ට දැනුම අරන් ගෙදරට එන
පුංචි අපේ රේඩියෝ ඉස්කෝලේ
රුහුණු ගුරු ගෙදර
අයිබෝ වන්දුවේ පුතේ අදත් අපි ඔබත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නේ රුහුණු ගුරුගෙදර සමගයි. 10 ශ්‍රේණියේ විද්‍යාව පස්වන එකකේ ඝර්ෂණය පිළිබඳව තවදුරටත් කතා කරන්න. ඒ සඳහා අද මාත් එක්ක මෙදිරිය සම්බන්ධ වෙලා ඉන්නවා මාතර අධ්‍යාපන කලාපයේ ගුරු උපදේශක අනුර කළුආරච්චි මහතා. එතුමන්ම ආයුබෝවන් කියලා මම පිළිගන්නවා. ඝර්ෂණය කියන්නේ බලයක්. ඝර්ෂණ බලය එදිනෙදා ජීවිතයේදී වැදගත් වෙන දෙයක් විදිහට තමයි අපි ඉගෙන ගත්තේ. අපි දන්නවා යම් දෙයක් ගත්තොත් එයට බලපාන සාධක තියෙනවා. උදාහරණයක් ලෙස ගත්තොත් 9 ශ්‍රේණියේදී ඉගෙන ගත්ත පීඩනය. ඒට යොදන බලය බලපානවා. කියන්නේ බලය වැඩි වෙනවා නම් පීඩනය වැඩි වෙනවා කියලා අපි ඉගෙනගෙන තියෙනවා. ඒ වගේම ගැටෙන පුෂ්ටියේ වර්ගඵලයත් බලපානවා කියලා ඉගෙනගෙන තියෙනවා. ගැටෙන පුෂ්ටියේ වර්ගඵලය වැඩි වෙනවා නම් පීඩනය අඩු වෙනවා. අන්න ඒ වගේ සර් ඝර්ෂණ බලයටත් බලපාන සාධක තියෙනවාද?
ඔව්.
ඉතින් අපේ දූල පුතාලට ඒ සාධක මොනවාද කියලා කියනවද? එහෙම නැත්නම් ක්‍රියාකාරකමක් කරලා ඒ ගැන කතා කරනවද?
ඔව් මම හිතුවා ක්‍රියාකාරකමක් කරලා ඒ ගැන කතා කරොත් වැඩිය හොඳයි කියලා සමන්ත සර්.
මොකද සර් ඔය ලී කුට්ටි උඩ තවත් ලී කුට්ටි එහෙම තියාගෙන මොකද්ද කරන්න හදන්නේ?
ඔයාලට මතකයිනේ කලින් පාඩමේදී කළ ක්‍රියාකාරකම?
ඔව් සර් මට නම් ක්‍රියාකාරකම් මතකයි. ඒත් අද අපිත් එක්ක අදම සම්බන්ධ වෙන දරුවෝ ඇති ඕනතරම්. ඒ නිසා අපි ඒ දරුව ගැනත් හිතලා ඉගෙන කතා කරොත් හොඳයි කියලා හිතනවා.
ඔව් එහෙනම් සමන් සර් අපි බලමු මතක් කරලා කලින් පාඩමේදී අපි කතා කරා ලී කුට්ටියක් ගෙන ලී කුට්ටියට මුදුවක් සම්බන්ධ කරලා අපි නිව්ටන් තුලාවක් සම්බන්ධ කරා. එතකොටදී අපි ඔන්න ලී කුට්ටිය මත නිව්ටන් තුලාව මත බලයක් යොදලා අපි ලී කුට්ටිය මත නිව්ටන් එකක බලයක් යෙදුවා. ඊට පස්සේදී ඔන්න චලනය උනේ නැහැ. දැන් ඔන්න ඊළඟ අවස්ථාවේදී අපි බලයක් යොදනවා. ඔන්න නිව්ටන් තුලාව මත පාටාංගය පෙන්වනවා නිව්ටන් දෙකක් විදියට. ආපහු චලනය වෙන්නේ නැහැ. අපි ආපහු බලයක් යොදනවා ඝනාකාර ලී කුට්ටිය මත. ඊට පස්සේ පෙන්වනවා පාටාංගය අපිට නිව්ටන් 3ක් විදියට. ආපහු චලනය වෙන්නේ නැහැ. අපි ආපහු දැන් බලය වැඩි කරනවා. ඔන්න නිව්ටන් තුලාව මත අපිට පෙන්වනවා පාටාංගය නිව්ටන් 4ක් විදියට. ඔන්න සමන් සර් දැන් දුවේ පුතේ නිව්ටන් 4 බලයේදී මෙන්න මේ ලී කුට්ටිය ඔන්න දැන් චලනය වෙනවා. අන්න එහෙනම් අපි මෙතෙන්දී මෙන්න මේ ලී කුට්ටිය මත යෙදෙන ඝර්ෂණ බලය නැත්නම් අපි කියන ඔකට සීමාකාරී ඝර්ෂණ බලය නිව්ටන් 4යි දුවේ පුතේ. අපි දැන් බලමු එහෙනම් පුතේ සීමාකාරී ඝර්ෂණ බලය කියන්නේ මොකක්ද කියලා. එහෙනම් සීමාකාරී ඝර්ෂණ බලය කියන්නේ අපි මෙන්න මේ ලී කුට්ටිය චලනය වීම ආරම්භ වන මොහොතේ ක්‍රියාත්මක වන බලයට අපි කියනවා විරුද්ධව ක්‍රියාත්මක වන බලයට කියනවා සීමාකාරී ඝර්ෂණ බලය කියලා. මම අපහු කියන්නම්. වස්තුවක් චලනය වීම ආරම්භ වන මොහොතේ ඊට විරුද්ධව ක්‍රියාත්මක වන බලයට අපි කියනවා සීමාකාරී ඝර්ෂණ බලය කියලා. හොඳයි. එහෙමනම් පුතේ දුවේ අපි මෙන්න මේ ලී කුට්ටිය මත තවත් අපි ලී කුට්ටියක් තියෙනවා. අපි බලමු ඔයාලගේ පැවරුමේ ක්‍රියාකාරකම් දෙකට සම්බන්ධ පැවරුම් දෙක. මෙනි පැවරුම් දෙකට අපිට අවශ්‍ය වෙනවා උපකරණ නූලක් ඝනාකාර ලී කුට්ටිය මුදුව තවත් ලී කුට්ටි දෙකක්. අපි එහෙනම් පුතේ දුවේ ඔන්න ඝනාකාර ලී කුට්ටිය තියලා අපි බලයක් යොදනවා. ඒ වෙලාවේදී නිව්ටන් එකක බලයක් තුලාව මත පෙන්නනවා. දැන් චලනය වෙන්නේ නැහැ. අපි නිව්ටන් දෙකක බලයක් යෙදුවා චලනය වෙන්නේ නැහැ. නිව්ටන් 3ක බලයක් යෙදුවා චලනය වෙන්නේ නැහැ. අපි දැන් නිව්ටන් 4ක බලයකදී මේක චලනය වුණා. දැන් අපි කරන්නේ ඊළඟදී දුවේ පුතේ ඔන්න අර ලී කුට්ටි දෙකක් ගත්තනේ. අන්නෙන් එක ලී කුට්ටියක් මෙන්න මේ ඝනාකාර හැඩති ලී කුට්ටිය මත තිව්වා. ඔන්න දැන් මන් නැවත බලයක් යොදනවා. ඕන දැන් නිව්ටන් එකක බලයක් පෙන්නව තුලාව මත චලනය වෙන්නේ නැහැ පුතේ. ආපහු නිව්ටන් දෙකක බලයක් යෙදනවා චලනය වෙන්නේ නැහැ. අපි නිව්ටන් තුනක බලයක් යෙදුවා ඒත් චලනය වුණේ නැහැ. හතරක බලයක් යෙදුවා ඒත් චලනය වුණේ නැහැ. දැන් නිව්ටන් පහක බලයක් යෙදුවා ඒත් චලනය වෙන්නේ නැහැ පුතේ. දැන් නිව්ටන් අපි මේ තුලාව මත පෙන්නුම් කරන නිව්ටන් හයක බලයක් ඕන දැන් චලනය වෙනවා. එහෙනම් පුතේ මෙන්න මේ වෙලාවේදී අපි කියනවා මෙතනදී සීමාකාරී ඝර්ෂණ බලය නිව්ටන් 6යි. එහෙනම් චලනය ආරම්භ වන මොහොතේ ක්‍රියාත්මක වුණු විරුද්ධව ක්‍රියාත්මක වුණු බලයට අපි කිව්වා ඝර්ෂණ සීමාකාරී ඝර්ෂණ බලය කියලා. නිව්ටන් 6ක සීමාකාරී ඝර්ෂණ බලයක් යෙදෙනවා මේ වෙලාවේදී. එතකොටදී මෙන්න මේ වෙලාවේදී පුතේ දුවේ අපි කලින් පාඩමේදී අපි සඳහන් කර පුතාලට වස්තුව මගින් පහළට ක්‍රියාත්මක වන බර ඒ වගේම පෘෂ්ඨය මගින් ඉහළට ක්‍රියාත්මක වන බලයට අපි කිව්වා අභිලම්භ ප්‍රතික්‍රියා බලය කියලා. එහෙනම් අභිලම්භ ප්‍රතික්‍රියා බලය අපි වැඩි කරගෙන යනවා. දැන් අපි ඊළඟදී තවත් ලී කුට්ටියක් දැන් ලී කුට්ටි දෙකක් තියෙනවා මෙන්න මේ ඝනාකාර ලී කුට්ටිය මත. ඔන්න බලමු පාඨාංකය. දැන් අපි තුලාව මත බලයක් යෙදුවා. තුලාව මත බලය පෙන්නව පුතේ දැන් පාඨාංකයේ නිව්ටන් 1යි කියලා. දැන් ආපහු අපි බලයක් යොදනවා. ඕන දැන් පාඨාංකයේ පෙන්නව පුතේ නිව්ටන් 2යි කියලා. ආපහු අපි බලයක් යොදනවා. පාඨාංකයේ පෙන්නව නිව්ටන් 3යි කියලා. අපි ආපහු බලයක් යොදනවා. දැන් පෙන්නව පුතේ නිව්ටන් 4යි කියලා. දැන් නිව්ටන් 4ෙදි චලනය වෙන්නේ නැහැ. කලින් පළමු අවස්ථාවේදී ඝනාකාර ලී කුට්ටිය විතරක් තියෙදි නිව්ටන් 4ෙදි චලනය වුණා. දැන් අපි නිව්ටන් 5ක බලයක් ක්‍රියාත්මක වෙනවා. දැන් චලනය වෙන්නේ නැහැ පුතේ. අපි නිව්ටන් 6ක බලයක් ක්‍රියාත්මක වෙනවා ඒත් චලනය වෙන්නේ නැහැ. දැන් නැවත බලය වැඩි කරනවා. අන්න බලය දැන් පුතේ පෙන්නනවා තුලාව මත නිව්ටන් 7ක බලයක් පෙන්නනවා. ඒත් ඝනාකාර ලී කුට්ටිය චලනය වෙන්නේ නැහැ. දැන් අපි තවත් බලය වැඩි කරනවා. ඔන්න තුලාව මත දැන් පෙන්නනෝ මේ මොහොතේ පුතේ පාඨාංකය නිව්ටන් 8ක පාඨාංකයක් පෙන්නනවා. ඔන්න දැන් ලී කුට්ටිය චලනය වෙනවා. එහෙනම් පුතේ මෙන්න මේ වෙලාවේදී සීමාකාරී ඝර්ෂණ බලය නිව්ටන් 8ක් විදියට අපිට පෙන්눔 කරනවා. එහෙනම් අපි මෙදෙන්දී පළවෙනි අවස්ථාවේදී ඝනාකාර ලී කුට්ටිය විතරක් අපි භාවිත කරා. දෙවැනි අවස්ථාවේදී අපි තවත් ලී කුට්ටියක් තිව්වා. එතෙන්දී නිව්ටන් 6ක බලයක් පෙන්නවා. තුන්වැනි අවස්ථාවේදී අපි තවත් ලී කුට්ටියක් තිව්වා. අන්න දැන් පුතේ පෙන්නන නිව්ටන් 8ක්. එහෙනම් මොකද්ද පුතේ අපිට මෙතෙන්දි වෙලා තියෙන්නේ? අන්න වස්තුවේ බර වැඩි කරන්න වැඩි කරන්න. මෙන්න එහෙනම් බලන්න දැන් අභිලම්භ ප්‍රතික්‍රියා බලය වැඩි කරන්න වැඩි කරන්න අපි යෙදිය යුතු බලයත් වැඩි වෙනවා. එහෙනම් පුතේ අභිලම්භ ප්‍රතික්‍රියා බලය වැඩි කරන්න වැඩි කරන්න. මෙන්න බලන්න දැන් එහෙනම් ඝර්ෂණ බලයත් වැඩි වෙලා තියෙනවා පුතා.
හොඳයි සර්. දැන් අපි දැක්කයි ක්‍රියාකාරකමේදී අර ලී කුට්ටිය විතරක් තියලා බලයක් වදද්දී නිව්ටන් 4ෙදි තමයි ලී කුට්ටිය ඇදුනේ.
ඒකනේ
සීමාකාරී ඝර්ෂණය. එතකොට 4යි කියලා කියනවා. හැබැයි ඊට පස්සේ ලී කුට්ටිය තව ලී කුට්ටියක් තිබුණට පස්සේ 4ට වඩා ආගේ වැඩි වුණා.
වැඩි වුණා.
ඒ කියන්නේ නම් සීමාකාරී ඝර්ෂණ බලය මොකද වුනේ නේද? වැඩි වුණා
නේද?
වැඩි වුණා. එතකොට ලී කුට්ටි දෙකක් තිබුවාම ඒ ආගේ තවත් වැඩි වුණා. ඒ කියන්නේ සර් එහෙනම් මේකට බලපාන්නේ බරද නැත්නම් අභිලම්භ ප්‍රතික්‍රියාවද?
සමහර සර් මෙහෙමයි. වස්තුවක බර වැඩි වෙනකොට ඒ පෘෂ්ඨය මගින් ඉහළට යෙදෙන අභිලම්භ ප්‍රතික්‍රියා බලයත් වැඩි වෙනවා. එහෙනම් මෙතෙන්දි බලපාන්නේ අභිලම්භ ප්‍රතික්‍රියා බලය.
ඒ කියන්නේ එහෙනම් ඝර්ෂණ බලයට බලපාන එක සාධකයක් තමයි අභිලම්භ ප්‍රතික්‍රියාව කියන එක. ඔව් එහෙනම් දුවේ පුතේ මේ ඔබට මම හිතේ ඒ කාරණේ පැහැදිලි වෙන්නේ නැති. ඉතින් අපි බලමු මේ පාඩමට අදාළව මේ තුන්වෙනි ප්‍රශ්නයට පිළිතුරු හොයන්න. ඔබ අතේ තියෙන පැවරුමේ තුන්වෙනි ප්‍රශ්නය තමයි මේකට අදාළව කරගෙන ඉදිරිපත් කරපු ප්‍රශ්නය. ප්‍රශ්නේ මෙන්න මෙහෙම තියෙනවා. තුන්වෙනි ප්‍රශ්නය නිරීක්ෂණය පදනම් කරගෙන පාද ඡේදය සම්පූර්ණ කරන්න. කියන්නේ අපි මේ කරපු ක්‍රියාකාරකම තමයි නිරීක්ෂණය කරන්න ඕන මේ ඡේදය සම්පූර්ණ කරන්න. බලමු අපිට මොනවද ඡේදය දීලා තියෙන්නේ කියලා. ඉහත අවස්ථා තුනේදී නිව්ටන් තරාදිවල පාඨාංක එක සමාන හිස්තැනක් වේ නොවේ. ඉහත අවස්ථා තුනේදී නිවුටන් තරාදිවල පාටාංක එක සමාන වේද නොවේද කියලා අහනවා. දැන් අපි දැක්කා අවස්ථා තුනේදී ලැබුණේ පාටාංක තුනක්. එහෙනම් උත්තරේ වෙන්නේ සමාන නොවේ කියලා. එහෙනම් සම්පූර්ණ වෙන්නේ මේ විදිහට. ඊයත අවස්ථා තුනේදී නිවුටන් තරාදිවල පාටාංක එක සමාන නොවේ. අඩුම අගයක් ලැබුණේ ස්ථනක් 1 2 3 අවස්ථාවල්දීද කියලා අහනවා. ඒතර අඩුම අගයක් ලැබුණේ පළවෙනි අවස්ථාවේදී. ඒ කියන්නේ ලී කුට්ටිය විතරක් තිබු අවස්ථාවේ තමයි අඩුවගයක් ලැබුණේ නිව්ටන් 4 කියලා. එහෙනම් උත්තරේ සම්පූර්ණ වෙන්නේ අඩුමාගයක් ලැබෙන්නේ පළවෙනි අවස්ථාවේදී කියලා. ඊළඟට වැඩිමාගයක් ලැබෙන්නේ හිස්තැනක් 1 2 3 අවස්ථාවේය. ඒතර වැඩිමාගයක් ලැබුණේ ලී කුට්ටි දෙකක් තිබු අවස්ථාව. එතන තමයි නිව්ටන් 8ක විතර අගයක් ලැබුණේ. එහෙනම් එතන පිළිතුර වෙන්නේ වැඩිමාගයක් ලැබෙන්නේ 3 වෙනි අවස්ථාවේ කියලා. වස්තුවේ බර වැඩි වෙන විට යොදන වස්තුවේ බර වැඩි වෙන විට යෙදෙන ඝර්ෂණ බලයද හිස්තැනක් වැඩි වේ අඩුවේ. දොඩ අපිට පැහැදිලි වස්තුවේ බර වැඩි වෙනකොට ඝර්ෂණ බලය වැඩි වෙනවා කියලා. එහෙනම් උත්තරේ වෙන්නේ වස්තුවේ බර වැඩි වෙන විට යෙදෙන ඝර්ෂණ බලයද වැඩි වේ. වැඩි බව දැකගත හැකිය. වස්තුවේ බර වැඩි වෙන විට වස්තුව මත යෙදෙන අභිලම්භ ප්‍රතික්‍රියා වැඩි වීම මේට හේතු වේ. සර් අවසානයේ පැහැදිලි කරපු කාරණේ තමයි ඒ ඡේදයේ අවසානයේ තියෙන්නේ. හොඳයි සර්. එහෙමනම් දුවේ පුතේ සීමාකාරී ඝර්ෂණ බලයට වස්තුවේ බර එහෙම නැත්නම් අභිලම්භ තෙරපුම් ප්‍රතික්‍රියාව බලපාන බව ඔබට පැහැදිලි වෙන්න ඇති. ඒ කියන්නේ සීමාකාරී ඝර්ෂණ බලයට බලපාන එක සාධකයක් තමයි අභිලම්භ ප්‍රතික්‍රියාව. සර් මේ වෙනත් සාධක තියෙනවද මේකට බලපාන?
ඔව් සමන් සර්. සීමාකාරී ඝර්ෂණය කෙරෙහි බලපාන සාධකයක් තමයි පෘෂ්ඨයේ ස්වභාවය බලපානවා.
මොකද්ද පෘෂ්ඨයේ ස්වභාවය කියන්නේ සර්?
සමන්ස අපි ඒක ක්‍රියාකාරකමකින් අපේ දූල පුතාලට පැහැදිලි කරොත් හොඳයි නේද?
ඔව් මං හිතන්නේ ඒට අදාළ ක්‍රියාකාරකම තමයි මේ පැවරුමේ තුන්වෙනි ක්‍රියාකාරකම විදිහට සටහන් වෙලා තියෙන්නේ.
එහෙනම් දුවේ පුතේ අපි ඔයාලගේ පැවරුම් අංක 3ට ඔයාලා යොමු වෙන්න අපි ක්‍රියාකාරකම් 3 කරලා බලමු. එහෙනම් පුතේ අපිට ක්‍රියාකාරකම් 3 සඳහා අවශ්‍ය වෙනවා පුළුවන් නම් පුතාලට හොයාගන්න ලී කුට්ටියක් ඝනාකාර වැලි කඩදාසියක් නිව්ටන් තුලාවක් නූලක් මුදුවක් අපිට අවශ්‍ය ද්‍රව්‍ය අන්නේ ද්‍රව්‍ය ටික පුතාලට පුළුවන් නම් සොයාගන්න. ඉතින් පුතේ අපි ඉස්සෙල්ලාම ඔය ලී කුට්ටිය අරගෙන ලී කුට්ටියේ එක් පෘෂ්ඨයක් හොඳටම සුමට කරගන්නවා. ඊළඟදී අනෙක් පෘෂ්ඨය මත පුතේ අපි වැලි කඩදාසියක් අලවා ගන්නවා. ඉතින් අපි දැන් මුදුව මත නිව්ටන් තුලාව ඈඳලා අපි සම්බන්ධ කරගත්තා. අපි දැන් ඉස්සෙල්ලාම් පුතේ අපි අර සුමඩ පෘෂ්ඨය අපේ මේසය මත අපි තිව්ව ඕන. දැන් මේසය මත සුමඩ පෘෂ්ඨය ස්පර්ශ වනසේ අපි තැබුවා. දැන් අපි නිව්ටන් තුලාව මත බලයක් යොදමු. ඔන්න දැන් බලයක් යොදනවා. අපි දැන් නිව්ටන් තුලාව මත අපිට පෙන්눔 කරන පුතේ නිව්ටන් එකක බලයක්. දැනට ඝනාකාර ලී කුට්ටිය චලිත අවස්ථාවටපත් වෙන්නේ නැහැ. අපි ආපහු තුලාව මත බලයක් යොදනවා. අන්න බලය පෙන්නව පුතේ නිව්ටන් දෙකක් ලෙස. ඒ චලනය වෙන්නේ නැහැ ඝනාකාර ලී කුට්ටිය. ඔන්න පුතේ ඊළඟදී අපි නිව්ටන් තුනක පාටාංකයක් යොදනවා. නිව්ටන් තුලාව මත දැන් නැවත චලනය වීමක් අපිට පෙන්වන්නේ නැහැ. ඔන්න පුතේ දැන් ලී කුට්ටිය නිව්ටන් 4 පාටාංකයේදී චලනය වෙන්න පටන් ගන්නවා. එහෙනම් පුතේ නිව්ටන් 4ක බලයකදී මෙන්න මේ ඝනාකාර ලී කුට්ටිය චලනය වෙන්න ගන්නවා. හරි. අපි ඊළඟදී පුතේ බලමු අන්න අර අපි වැලි කඩදාසියක් අලවගත්තු පෘෂ්ඨය තියෙන්නේ. අන්නේ පෘෂ්ඨය අපි මේසය මත ස්පර්ශ වනසේ තැබුව පුතේ තබලා අපි නිව්ටන් තුලාව මත බලයක් යොදනවා. ඕන දැන් බලයක් යෙදුවා. දැන් නිව්ටන් තුලාව මත පෙන්නව පුතේ පාටාංකය නිව්ටන් එකක් ලෙස. දැන් ඝනාකාර ලී කුට්ටිය චලිත අවස්ථාවටපත් වෙන්නේ නැහැ. ඕන පුතේ ඊළඟදී මම නිව්ටන් දෙකක බලයක් ක්‍රියාත්මක වෙනවා තුලාව මත. ඒත් පුතේ ලී කුට්ටිය චලනය වෙන්නේ නැහැ. අපි
තවත් බලය වැඩි කරනවා. දැන් නිව්ටන් හතරක් ලෙස අපිට මට පේනවා පුතේ, දැන් තුලාව මත නිව්ටන් හතරක බලයක් යෙදිලා තියෙනවා. ඒත් ඝනාකාර ලී කුඩිය නිශ්චලයි. දැන් ආපහු පුතේ මම නැවත බලය වැඩි කරනවා, නිව්ටන් පහක් වෙනවා තුලාව මත පාටාංකය. දැන් ඝනාකාර ලී කුට්ටිය නැවත චලනය වෙන්නේ නැහැ. ඔන්න පුතේ දැන් නිව්ටන් හයක පාටාංකයක් පෙන්නනවා තුලාව මත. දැන් නිව්ටන් හයක පාටාංකයක් තුලාව මත පෙන්නනවා. මෙන්න ඝනාකාර ලී කුට්ටිය දැන් චලනය වෙනවා පුතේ. එහෙනම් බලන්න, සුමට අවස්ථාවේදී නිව්ටන් හතරක බලයක් යෙදුනට පස්සේ චලනය වෙන්න පටන් ගත්තා. දැන් මේ වෙලාවේදී නිව්ටන් හයක බලයක් යෙදුවාම චලනය වෙන්න පටන් ගත්තා. දැන් බලන්න පුතේ, අපි වස්තුවේ බර නැත්නම් අභිලම්භ ප්‍රතික්‍රියා බලය වෙනස් කරාද නැද්ද බලන්න. එහෙනම් පුතේ, අපි අභිලම්භ ප්‍රතික්‍රියා බලය නැත්නම් වස්තුවේ බර වෙනස් කරේ නැහැ. වස්තුවේ බර නියතයි. නමුත් අපි වෙනස් කරේ මොකද්ද පුතේ? අපි වෙනස් කරේ පෘෂ්ඨයේ ස්වභාවය වෙනස් කරේ. එකවරක සිනිඳු පෘෂ්ඨයේ ස්පර්ශ වන විදියට තිව්වා. අනිත් වෙලාවේදී අපි තිව්වා රළු පෘෂ්ඨයක් ස්පර්ශ වනසේ. එතකොටදි පුතේ දැන් බලන්න ඔන්න, සිනිඳු පෘෂ්ඨය තිව්වට පස්සේ සීමාකාරී ඝර්ෂණ බලය නිව්ටන් හතරක බලයක් අපිට තුලාව තුල පෙන්නුම් කරනවා. දැන් රළු පෘෂ්ඨය තිව්වට පස්සේදී ස්පර්ශ වෙන්නේ දැන් රළු පෘෂ්ඨය පුතේ. දැන් මේසේ පෘෂ්ඨය මත ස්පර්ශ වෙන්නේ රළු පෘෂ්ඨය, වැලි කඩදාසි අලෝපු පෘෂ්ඨය. දැන් ඔන්න පෙන්නුම් කරන සීමාකාරී ඝර්ෂණ බලය පුතේ දැන් නිව්ටන් හයක පාටාංකයක් අපිට පෙන්නනවා. එහෙනම් පුතේ දුවේ බලන්න, පෘෂ්ඨයේ ස්වභාවය විතරක් වෙනස් කරනවා, අපි අභිලම්භ ප්‍රතික්‍රියා බලය වෙනස් කරන්නේ නැහැ. එහෙනම් අන්න පෘෂ්ඨයේ ස්වභාවය වෙනස් කරන්න පුතේ දුවේ බලන්න, ඝර්ෂණ බලය වෙනස් වෙනවා. සීමාකාරී ඝර්ෂණ බලය සුමට පෘෂ්ඨයේදී 4යි, රළු පෘෂ්ඨයේ ස්පර්ශ වෙන තිව්වට පස්සේ නිව්ටන් 6ක බලයක් අපිට පෙන්නනවා. එහෙනම් අපි මෙම ක්‍රියාකාරකමෙන් පෙන්නුම් කරනවා පුතේ, අපිට පෘෂ්ඨයේ ස්වභාවය සීමාකාරී ඝර්ෂණ බලය කෙරෙහි බලපාන බව. එහෙනම් පුතේ, සීමාකාරී ඝර්ෂණ බලය කෙරෙහි බලපාන සාධක දෙකක් අපි දැන් දන්නවා. එකක් තමයි පුතේ, මොකක්ද? එකක් අභිලම්භ ප්‍රතික්‍රියා බලය. අනිත් එක මොකද්ද පුතේ? අනිත් එක මතක් කරගන්න. එන අනිත් එක තමයි පෘෂ්ඨයේ ස්වභාවය. අන්න එහෙනම් සීමාකාරී ඝර්ෂණ බලය කෙරෙහි බලපාන සාධක දෙකක් අපි ආදර්ශනය කරා.
ඔව් සර්, දැන් මට පොඩක් පැහැදිලි කරලා දෙන්න සර්. මේ ලී කුට්ටිය දැන් අපි එක පැත්තක අරවල තියෙන වැලි කොලයක් باندې, වැලි කොලේ අලෝ පැත්ත අත ගෑවම ටිකක් අතට ලොකු ගොරෝසුකමක් දැනෙනවා. අනිත් පැත්ත සිනිඳුයි. දැන් මේ අලෝ ගන්නකොට මේ මොන පැති දෙකද මේක අලෝ ගන්න උනේ? ඇත්තටම
අපි සමන්ත සර් මේ වැලි කඩදාසිය අලව ගන්නකොට ඝනාකාර ලී කුට්ටියේ වර්ගඵලයෙන් වැඩි පැති දෙකක් තියෙනවනේ. අන්නේ වර්ගඵලයෙන් වැඩි පැති දෙක තමයි සුමට සහ රළු කරගන්නේ. අපි එක පෘෂ්ඨයක් අතින් ස්පර්ශ කරොත් අපිට අතට රළු ගතියක් දැනෙනවා. ඒ වැලි කඩදාසිය ඇලවගත්තු පැත්ත. අනිත් පැත්ත අපිට සිනිඳු ගතියක් දැනෙනවා. ඒ වැලි කඩදාසිය නැති පැත්ත, සුමට කරගත්තු පැත්ත. එහෙනම් පෘෂ්ඨීය වර්ගඵලයේ වැඩි ප්‍රතිවිරුද්ධ මුහුණක් දෙකේ තමයි අපි සමතස වැලි කඩදාසිය අලවගන්නෙත්, පෘෂ්ඨය සුමට කරගන්නෙත්.
ඔව්, එතෙන්දී ඒ කියන්නේ වර්ගඵලය ගත්තොත් ඒ දෙකේම සමානයි. එතකොට පුෂ්ඨේ ස්වභාවය පමණයි එතෙන්දී වෙනස් වෙන්නේ. අනිත් එක මේ එකම ලී කුට්ටියක් ගැනීමේ බලාපොරොත්තුව මේ වස්තුවේ බර වෙනස් වෙන්නේ නැහැ කියන කාරණා.
අභිලම්භ ප්‍රතික්‍රියා බලය සමන්තස නියතයක්නේ. එතකොට අභිලම්භ ප්‍රතික්‍රියා බලය නියතයක් නම්, එතකොට අපි දන්නෝ, දූල පුතාල දන්නෝ අභිලම්භ ප්‍රතික්‍රියා බලය නියත නම්, ලී කුට්ටිය ඒකම නම්, එතකොට අපි වෙනස් කළ තියෙන එකම සාධකය පෘෂ්ඨීය ස්වභාවය විතරයි. එතකොට දූලට පුතාලට හොඳටම පැහැදිලි වෙනවා ලී කුට්ටියේ බර වෙනස් කරන්න. එහෙනම් අභිලම්භ ප්‍රතික්‍රියා බලය අපි වෙනස් කරන්නේ නැහැ, ඒක නියතයි. අපි වෙනස් කරේ පෘෂ්ඨීය ස්වභාවය විතරයි. ඒත් අපි පෘෂ්ඨීය ප්‍රතිවිරුද්ධ මුහුණක් දෙකක් යොදාගන්නේ සමාන පෘෂ්ඨයක් වීම සඳහා.
ඔව්, මං හිතන්නේ දරුවන්ට හොඳට පැහැදිලි වෙන්නේ නැති ඝර්ෂණ බලයට මොන සාධකද බලපාන්නේ කියලා. දැන් අපි මේ වෙනකොට සාධක දෙකක් ගැන කතා කරලා තියෙනවා. එකක් තමයි අභිලම්භ ප්‍රතික්‍රියා බලය බලපානවා ඝර්ෂණ බලයට. ඒ කියන්නේ ඒක වැඩි වෙනවා නම් ඝර්ෂණ බලය වැඩි වෙනවා. අභිලම්භ ප්‍රතික්‍රියා බලය අඩු වෙනවා නම් ඝර්ෂණ බලය අඩු වෙනවා. ඒ වගේම තව කාරණයක් අපි පැහැදිලි කරගත්තා, පුෂ්ඨේ ස්වභාවය කියන එක. එතන පුෂ්ඨයේ ස්වභාවය කොහොමද ඝර්ෂණ බලයට බලපාන්නේ කියලා පැහැදිලි කරගත්තොත් පුෂ්ඨය රළු වෙනවා කියන්නේ ඝර්ෂණ බලය වැඩි වෙනවා. කියන්නේ වැලි කඩදාසිය රළුයි. එතකොට ඒ අවස්ථාවේ ඝර්ෂණ බලය වැඩි වුණා. ඒ වගේම පුෂ්ඨය සුමට වෙනවා නම් සිනිදු වෙනවා නම් ඒ අවස්ථාවේ ඝර්ෂණ බලය අඩු වෙනවා. මම හිතන්නේ දරුවන්ට ඒ කාරණේ හොඳින් පැහැදිලි වෙන්නේ නැති කියලා අපි විශ්වාස කරනවා. ඉතින් අපි බලමු මේ පාඩමට අදාළව ඔබේ පැවරුමේ හතරවෙනි ප්‍රශ්නෙට අපි යොමු වෙමු. හතරවෙනි ප්‍රශ්නේ මෙන්න මේ විදිහට සටහන් වෙනවා. නිරීක්ෂණ මත පදනම්ම ඡේදය සම්පූර්ණ කරන්න. නිරීක්ෂණ මත පදනම්ම ඡේදය සම්පූර්ණ කරන්න. එතකොට මේ සර් දෙවෙනි වරට කියපු කරපු ක්‍රියාකාරකම තමයි මේකට නිරීක්ෂණ විදිහට ගන්න අපි. බලන්න මෙහෙම තියෙනවා. ඉහත ලීකුට්ටිය චලනය කිරීමේදී නිව්ටන් තරාදී අඩු වගයක් ලැබුණුවේ ස්තනක් පුෂ්ඨයේ මේසේ මත ස්පර්ශව ඇති විටය. ඉහත ලීකුට්ටිය චලනය කිරීමේදී නිව්ටන් තරාදී අඩු වගයක් ලැබුණේ මොන පුෂ්ඨය මේසේ ස්පර්ශ කරනකොටද? සුමට පුෂ්ඨය ස්පර්ශ කරනකොට. එහෙනම් ස්තන්ට සුසු වචනේ වෙන්නේ සුමට පුෂ්ඨය. එතකොට වාක්‍ය සම්පූර්ණ වෙනවා. ඉහත ලීකුට්ටිය චලනය කිරීමේදී නිව්ටන් තරාදී අඩු වගයක් ලැබුණේ සුමට පුෂ්ඨය මේසේ මත ස්පර්ශව ඇති විටය. වැඩි වගයක් ලැබුණේ ස්තනක් පුෂ්ඨය මේසේ මත ස්පර්ශව ඇති විටය. තොර වැඩි අගයක් ලැබුණේ නිව්ටන් තරාදී වැඩි අගයක් ලැබුණේ රළු පුෂ්ඨය මේසේ මත ස්පර්ශව ඇති විට. එහෙනම් ඒක සම්පූර්ණ වෙනවා මේ විදිහට. වැඩි අගයක් ලැබුණේ රළු පුෂ්ඨය මේසේ මත ස්පර්ශව ඇති විටය. එනම් සීමාකාරී ඝර්ෂණ බලය කෙරෙහි පුෂ්ඨයේ ස්වභාවය බලපාන බව මෙයින් තහවුරු කරගත හැකිය. ඉතින් දුවේ පුතේ, රුහුණු ගුරු ගෙදර සමග අපට රැඳී ඉන්න ලැබුණු කාලය මෙතින් අවසන් වෙනවා. ආයිමත් විද්‍යා පාඩමකින් හමු වෙනතුරු රුහුණු ගුරු ගෙදරින් සමු ගන්නා මා මාතර මිරිස්ස මධ්‍ය මහාවිද්‍යාලයේ සමන්ත විධානපතිරණ.
රුහුණු ගුරු ගෙදර සම්බන්ධව ඔබට මතුවන ගැටලු සහ ඔබේ අදහස් පළ කිරීමට දැන් SMS සේවාවක් සක්‍රියයි. විද්‍යාව විෂයට අදාළ පාඩම් පිළිබඳව ඔබට ගැටලුවක් වේ නම් SCI හිස්තැනක් Q හිස්තැනක් ප්‍රශ්නය පැහැදිලිව සහ සරලව සඳහන් කොට ඉංග්‍රීසි අකුරෙන්, වෙනත් ආකාරයකින් කියන්නේ නම් සිංග්ලිෂ් හෝ ටැංග්ලිෂ් වලින් ලියා 0.7.481.488 0.7.481.488 SMS කරන්න. ඔබට යම් අදහසක් හෝ යෝජනාවක් හෝ ඉදිරිපත් කරන්නට තිබේ නම් ඔබ කළ යුත්තේ ඉහත Q අක්ෂරය වෙනුවට C අක්ෂරය යෙදීමයි.
අවකාශයේ පාසල
මේන් අපේ ඉස්කෝලේ
ගමින් නගරයේ දූපුතුන්ට දැනුම අරන් ගෙදරට එන
පුංචි අපේ රේඩියෝ ඉස්කෝලේ
රුහුණු ගුරු ගෙදර.